Sri Lanka. Eki yadeshayak udesa pahandura. Navasilanta spur sangvidhanen. Radio Sri Lanka presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී Sri Lanka ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා. අයිබුවන්, අද 2020 වර්ෂයේ ඔක්තෝබර් මාසේ 23 වැනි සිකුරාදා. වෙනද වගේම මව්බිමේ තොරතුරු කැටියුණු සී Sri Lanka අලුත්ම කලබක් අරගෙන අදත් අපි ඔබේ නිවහනට ගොඩ වෙන්නේ. ඔබ සැම දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් හද පිරුණු සෙනෙහසින් සුම්නසි. නව ශ්‍රීලන්ත වසන්තේ දෙවෙනි මාසේ ඔක්තෝබර් දන්නෙම නැතුව දවසින් දවස ගෙවිලා යනවා. තවම නම් ලොකු රස්නයක් දැනුනේ නැහැ. සීතල ඉවර වෙලත් නැහැ. වැස්ස අඩු වෙලා. වතුර තහනම නිසා හිටව ගත්ත එළවලු පැල ටිකට වතුර ටිකක් දාගන්නෙත් අමාරුවෙන් බාල්දියකට ගෙනihin චුට්ට චුට්ට. සතිය පටන් ගත්තේ මැතිවරණ ප්‍රතිඵල සාකච්ඡා කරමින්. හිතුවටත් වඩා ඉහළින් ලේබර් පක්ෂය ජයග්‍රහණය කළා. සාර්ථක කොවිඩ් මර්ධනයත් එක්ක අගමැතිනිය මහ ජනතාවගෙන් වැඩි දෙනෙකුගේ හදවත්වල ලැබුම් ගත්තා කියලයි මට හිතෙන්නේ. නැෂනල් පාර්ටි එක තමන් මුහුණ දුන් අසාර්ථකම මැතිවරණයට මුහුණ දුන් බවයි පෙනෙන්න තියෙන්නේ. කෙටි කාලයක් ඇතුළත නායකින් 3 දෙනෙක් අතර නැෂනල් පාර්ටි එක මාරු වුණා. එම පක්ෂයේ නායිකාව පරිණත දේශපාලනඥයෙක්. ඒත් ජනප්‍රියත්වයේ අතිනුත් කොවිඩ් පාලනයේ අතිනුත් මහජනයාගේ හිත් දිනාගෙන තිබුණු ජසින්ඩාට පුංචි හෝ තරගයක් දෙන්න අපිට හිතන විදියට නම් ඇයට බැරි වුණා. මේ තරම් ලේසියෙන් 20-23 මැතිවරණය ජයගන්න ලේබ පක්ෂයට පුළුවන් වෙන එකක් නැහැ. අද ඉඳන්ම රට තුළ දැවෙන ප්‍රශ්න, නිවාස, රැකියා, ඒ වගේ ප්‍රශ්න, ඒවට නියම උත්තර දෙන්න බැරි වුණොත්. ලංකාව දිහා බැලුවොත් නම් ආරංචි ගොඩයි. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව අධිකරණයට ගිය කණ්ඩායම් සඳහා ලබා දුන් තීන්දුව එදාම වෙබ් අඩවිවල පළ වෙලා තිබුණා. නීත්‍යානුකූලව ඒ තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ 20 වෙනිදා. ඔක්තෝබර් 21-22 දින යොදලා තිබුණේ ඒ සම්බන්ධ විවාදයට. විපක්ෂයෙන් දවස් 3ක් ඉල්ලලා තිබුණත් රජයෙන් දීලා තිබුණේ දින 2යි විවාදයට. ඔක්තෝබර් 22 රාත්‍රී 7:30ට මේ පිළිබඳව ඡන්ද විමසීම පාර්ලිමේන්තු සභාගාර්භයේදී පැවැත්වෙනවා. අපි වැඩසටහන පටිගත කරන්නේ බ්‍රහස්පතින්දා රාත්‍රිය නිසා ඒ ඡන්ද ප්‍රතිඵල අද ඔබට ඉදිරිපත් කරන්න ලැබෙයිද කියලා හරියටම කියන්න බෑ. ඔක්තෝබර් 21 සහ 22 දිනවල සෑහෙන වාද විවාද විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අහන්න දකින්න ලැබුණා. වැඩි හරියක් තිබුණේ 20 වැනි සංශෝධනයට විරුද්ධ කතාබහ. ඔබ අද මේ වැඩසටහනට සවන් දෙන වෙලාවේ මේ වෙනකොට ඔබ දැනගෙන ඉඳීවි ඒ ඡන්ද ප්‍රතිඵලය. ඉතිං එහෙමනම් වැඩසටහන ආරම්භ කරමු පුරුදු විදියට ගීතයකින්. මේ ප්‍රේම කීර්තිද අල්විස්ගේ ගීපද. සංගීතවත් කළේ රෝහණ වීරසිංහ. ගායනා කරන්නේ අබේවර්ධන බාලසූරි.
ශ්‍රී ලංකාවේ අති මහත් ආන්දෝලනයකට තුඩුදුන් 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ තීරණාත්මක තීන්දුව පාර්ලිමේන්තුවේදී සම්මත වීම ගිය රාත්‍රියට යෙදී තිබුණ නිසා ඒ තීන්දුව එහෙම නැත්නම් ඒ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීම යෙදී තිබුණේ ගිය රෑ. ඒ කියන්නේ නව ශ්‍රීලන්ත වේලාවෙන් අද පාන්දර. ඒ ප්‍රතිඵල දැන් ලැබී තිබෙනවා. රජය ඉදිරිපත් කළ සීල්ම ව්‍යවස්ථා සංශෝධන 3-2 බහුතර ඡන්දයෙන් අනුමත වී තිබෙන බව අද උදෑසන ලැබුණු ප්‍රවෘත්ති ප්‍රචාරවලින් ස්ථිර වෙලා තියෙනවා. ඉතින් ඒ තොරතුරු ශ්‍රී ලංකාවේ රූපවාහිනී ශ්‍රාවකයන්ගේ කනට ලැබුණේ මෙන්න මේ අන්දමට.
20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කැටුම් පත සංශෝධන සහිතව 3-2 බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. 50 කැටුම් පතට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 65ක් පමණයි. සමග ජනබලවේගයේ ඩයනා ගමගේ මහත්මිය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 8 දෙනෙකු 50 කැටුම් පතට පක්ෂව ඡන්දය භාවිත කිරීම විශේෂත්වයක්. කෙසේ වෙතත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභා කර්මයේ සිටියේ නැහැ. විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කැටුම් පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු 7:30ට පමණ ආරම්භ වුණා. ඡන්ද විමසීම සිදු කෙරුණේ විද්‍යුත් ක්‍රමයටයි.
දැන් ඡන්දය දෙන්න පුළුවන්. පක්ෂව 156යි විරුද්ධව 65යි. පහයි. දෙවැනි කියවීම සම්මතයි කියලා මම සඳහන් කරනවා.
එහිදී පනත් කෙටුම් පතට පක්ෂව ආණ්ඩු පක්ෂයට අමතරව සමගි ජනබලවේගය නියෝජනය කරන ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්. එමෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හැර එම පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන් සියලු දෙනා පනත් කෙටුම් පතට පක්ෂව ඡන්දය භාවිත කළා. එම මන්ත්‍රීවරුන් වන්නේ නසීර් අහමඩ්, ෆයිසල් කාසිම්, එච්.එම්.එම්. හරිස්, එම්.එස්. තෞෆික් යන අයයි. මීට අමතරව රිෂාඩ් බදියුදීන් නායකත්වයේ දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජනය කරන ඉෂාක් රහුමාන්, මනෝ ගණේෂන් මහතා නායකත්වයේ දරන දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ අරවින්ද් කුමාර් සහ මුස්ලිම් ජාතික සන්ධානයේ නියෝජනය කරන අලි සබ්රි රහීම් යන මන්ත්‍රීවරුන්ද පනත් කෙටුම් පතට පක්ෂව ඡන්දය භාවිත කිරීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පනත් කෙටුම්පත පිළිබඳ ඡන්දය විමසන අවස්ථාවේ සභාගර්භයේ රැඳී සිටියේ නැහැ. එමෙන්ම පසුගිය දිනවල පනත් කෙටුම්පත දැඩි ලෙස විවේචනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළා. ඒ අනුව 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම 3-2 බහුතර ඡන්දයෙන් සම්මත වුණා. පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේදී අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් ඊට අදාළ සංශෝධන ඉදිරිපත් කළ අතර විත්තු පුරවැසිභාවය සම්බන්ධයෙන් වන වගන්තියට විපක්ෂය ඡන්ද විමසීමක් ඉල්ලා සිටියා. ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී අදාළ වගන්තියද සම්මත වූයේ පක්ෂව ඡන්ද 157ක් සහ විපක්ෂව ඡන්ද 64ක් වශයෙන්. එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාල සීමාව සම්බන්ධයෙන් කෙටුම්පතේ පැවති වසරක කාල සීමාව වසර 2.5ක් දක්වා කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කෙරුණු අතර ඒ සඳහා විපක්ෂයේද අනුමැතිය හිමි වුණා. පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කිරීම අවසන් වීමෙන් අනතුරුව ඒ පිළිබඳ අවසන් ඡන්ද විමසීම පැවති අතර එහිදී 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වුණා.
පක්ෂව ඡන්ද 156යි, විරුද්ධව ඡන්ද 65යි. ඒ අනුව 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන නැමැති පනත් කෙටුම්පත 3 වැනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරගත බව දන්වනු කැමැත්තෙමි.
ඉතින් මේ තොරතුරු අනුව රජය විසින් ඉල්ලලා තිබෙන සියලු බලතල දැන් රජයට ලැබිලා තියෙනවා. රටවැසියන් වශයෙන් රජයට දී හැකි සම්පූර්ණ බලතල ඔවුන් ලබා දී තිනවා. ඒ අනුව රජය තමන්ට අවශ්‍යයි හිතන සියලුම නීති රීති දැන් සම්මත කරගෙන තිබෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා නව රජය මාජනතාවගේ සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටු කරයි කියලා. අද අපේ වැඩසටහන ඊයේ රෑ පටිගත කළත් මේ ව්‍යවස්ථා සංශෝධන ප්‍රතිපලත් එකට එකතු කරන්නට අපි ඉඩ තබාගෙන හිටියා. ඉතින් දැන් අපි අපේ සාමාන්‍ය වැඩසටහන ඉදිරිපත් කරන්නටයි මේ සැරසෙන්නේ. පුරුදු පරිදි කලාශේෂ්ත්‍රයේ ප්‍රමුඛයන්ගේ අදහස් තුළින් ජීවිතයේ විවිධ ප්‍රතිකරවල ගැන සිතා බලන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔවුන් තිදෙනගේ කතාබහට මුලින්ම සවන් දෙමු.
අර්ථයක් දනවන බොහොම ගැඹුරු කවියක්. තවත් එක පඹයෙක් හදන්නට ගිහින් එක් අහු වෙනවා වෙනුවට උපන් කුඹුරට පොහොර වෙන එක සැපකි සතුටකි පිදුරු ගහකට කියලා. ඒ නිසා අපි සමාජයේ චරිත බිහි කරන්න, විශේෂයෙන් දේශපාලන චරිත බිහි කරන්න අපි සෑහෙන මහන්සිලා තියෙන, අපි හින දැකලා තියෙන. ඔබගේ කලා භාවිතය තුළ මං හිතන්නේ ඉතාමත් ප්‍රබල දේශපාලන දැක්මක් තියෙන පුද්ගලෙක් ඉන්න බව අපි දැකලා තියෙනවා සාකච්ඡාවලදී. දැන් මං ඔබගෙන් අහන්නේ දැන් මේ ජීවිත ගමන ඇතුලේ දැන් මේ මොහොතේ ඉඳලා ආපස්ස හැරිලා බලනකොට ඒ දේශපාලන භාවිතය පිළිබඳ ඔබගේ තියෙන මොන වගේ අදහසක්ද? එහෙම නැත්නම් ඉදිරියේදී නැවත ඔබ වෙන අලුත් අදහසකට යන්න බලාපොරොත්තුද? මෙතන ඉඳලා ඔබ කොහොමද ඒ සම්බන්ධයෙන් කල්පනා කරන්නේ?
මම හිතනවා මහින්ද මෙතන දේශපාලනය කියලා කිව්වේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ නෙවෙයි. දේශපාලනික ඒ දේශපාලනේ අර පක්ෂ දේශපාලනේ නෙවෙයි. ඔව්, දේශපාලනික වශයෙන් ගත්තම මම අරේ රුවන් බඳු ජීවගේ කවියේ කියපු ප්‍රකාශයම ඒ ආකාරයෙන්ම මං හිතනවා මීට වඩා වෙනස් තත්ත්වයක්. අපි මේ ජීවිතය දිහා සමාජ දිහා බලන ආකල්ප වෙනස් කළ යුතුයි. දැන් අපේ ආකල්පෙ මොකද්ද? ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි පාරේ කතා කර කර ගියොත් අපි කියන්නේ ආරු වර්ගීස්සුවා. එහෙම කියලා නේ කියන්නේ. ඇයි බැරි ඒ දෙන්නට යාළුවෝ හැටියට ඉන්න, මිත්‍රෝ හැටියට ඉන්න? අපි බලන්නේ නැහැ එහෙම. මිත්‍රෝ කියලා බලන්නේ නැහැ. දැන් මේ 2500 වසර බුද්ධාගම පැවතිච්ච මේ රටේ ගෑණියෙකුට පුළුවන් ද 6න් පස්සේ තනියම පාරේ යන්න? බෑ. ඒ බලන විදිය වැරද්ද. තවම අපි ඉංග්‍රීසියන්ගේ ආණ්ඩුව කාලේ 1800 ගණන් වල සම්මත කරපු අයාලේ නීතිය පාවිච්චි කළා. අදටත් රැට පාර යන ගෑනු විරබාරට ගන්නවා, රිමාන්ඩ් කරනවා. මං කියන්නේ මෙන්න මේව වෙනස් වෙන්න ඕනනේ. ඉතින් ඕක කෙලින්ම කියන්න පුළුවන් කවියන්ට, ගීත රචකයන්ට, ගායකයන්ට, නළුවන්ට. ඒක කියන්න පුළුවන්, සත්‍ය කියන්න පුළුවන් ඒ අයට. මට මතක් වෙනවා අපේ රටේ හිටපු ඉතාමත් විශිෂ්ට නළුවෙක් වින්සන් සේරසිංහ මහත්තයා. එතුමා මට කියලා තියෙන දවසක්ද, ඇයිසේ නළුවෙක් වෙන එකේ තියෙනවා විශාල ගැම්මක්. මම මොකද මිස්ටර් සේරසිංහ, ඒ කියන්නේ මේ රටේ මේ ලෝකේ ජීවත් වෙන කිසිම මිනිහෙක් තව කෙනෙකුට ඇත්තක් කියන්නේ නැහැනේ. මම වුණත් තමුසේ වුණත් බලනවා තමන්ගේ වයිෆ්ටවත් ප්‍රේමවන්තයට වුණත් ඇත්ත කියන්නේ නැහැ, ඔක්කොම කියන්නේ නැහැ. එයත් එහෙමයි, අපි කියන්නේ නැහැ. හැබැයි නළුවෙකුට පුළුවන් ඇත්ත කියන්න, තමා ගැන ඇත්ත නළුවෙකුට පුළුවන් චරිතයකට ගිහිල්ලා කියන්න. අන්න ඒ ශක්තිය ලැබෙන්නේ නළුවෙකුට විතරයි කියලා මමත් හිතනවා, හරියි කියලා. ඉතින් මං කියන්නේ මේව දිහා බලන විදිය, අපි බලන විදිය ආකල්ප වෙනස් කරන්න ඕන. කොච්චර අලුතෙන් හිතනවා කිව්වත් අපේ රට නම් තාම හිතන්නේ 18 සතවර්ෂයටත් එහා පැත්තේ.
දේශපාලන ගැන කතා කරනකොට කතා කරන නිසා 940 ගණන් වල කුමාරගම, විමලන්ත කුමාරගම කවියල් ලියපු කවියක් තියෙනවා මේ සෝවිස් කියලා. මෙතන කිව්වට කමක් නැහැ කියලා. ඒක මේ ওই කාරණා ගැනම යම් විදිහකට කතා කරනවා. හරි සරලයි ඒක. හොඳ වැඩවලට සහතිකපත් ලබා ඇති මොහු ගම්වලන සමිතියේ ගරු සභාපති, කවදා නමුදු හොරහරකකු මරා නැති මොහු ගම්වලන සමිතියේ ගරු සභාපති, සහචර පිරිස දැන ඇති මොහු උපාගති විචසිතුවම් රූමෙන් පිටුණු පාවිති, ඉපදුණු දිනේ සිට බොරුවක් කියා නැති මොහු ගම්වලන සමිතියේ ගරු සභාපති. දැන් ඔය ප්‍රාදේශී ඡන්දෙත් තිනවනේ ටනින්ද, ඒ නිසා මේක හරි වැදගත්. නිතරම රකින්න පන්සිල් පද කටේ ඇති සුසිරිත් වඩන සමිතිය ගරු මොහු සභාපති, සුචරිත වඩන සමිතිය සභාපතිය, රාබින්දුවක්වත් දිවගාවලා නැති මොහු දුටු විටදි රාමුට්ටි දහිනා වෙති, වනසාලාවටත් මුල්ගල තබා ඇති හාමුදුරුවොත් මොහුගේ ගුණ වදාරති, සහචර පිරිස එකතුව හොරකමේ යති මොහුගේ ගෙදර නම් හොරබඩු අනේ නැති. මේ ඔක්කොම මේ නැස්‍ය අර්ථෙන් නැති අර්ථෙන් මේ කියන්නේ ඔක්කොම තියෙනවා කියලා
කියන්නේ.
ලංකාවේ දේශපාලනය ගැන, එම නැත්නම් දේශපාලකයින් ගැන අද ලංකාවේ සිටින විශිෂ්ට ගණයේ කලාශිල්පීන් තිදෙන කතර මීට කලකට පෙර කියන දාස් කීපයක් තමයි ඒ. ඒ කලාකරුවන් නම් විශිෂ්ට රංගන ශිල්පියෙක් වන ඩබ්ලිව් ජයසිරි, විශිෂ්ට ගීත රචකයෙක් වන රත්නශ්‍රී විජේසිංහ සහ ඒ වගේම විශිෂ්ට කාව්‍ය නිබන්ධකයෙක් වන මහින්ද ප්‍රසාද් මස්සිඹුල. වැඩසටහන ජාතික රූපවාහිනී සේවයේ මීමන්දාව. ජයසිරි මහතාතින් කියවුනේ ලංකාවේ දේශපාලකයන් වගේම සමාජයේ සිටින බොහෝ දෙනෙක් ඇත්ත කියන්නේ නැති බව. දේශපාලකයන් කෙසේ වෙතත් බාහිර සමාජය ඇත්ත කියන්නේ නැත්තේ ඇත්ත කියන බැරි නිසායි අපිට තවත් මානයක් ඒ අදහසට එකතු කරන්න පුළුවන්. රත්නශ්‍රී විජේසිංහයන්ගේ අදහස ඔහු විමලරත්න කුමාරගමයන්ගේ සෝවිස් නැමැති කවි පෙළෙන් ඉතාමත්ම කෙටියෙන් ඒ වගේම ඉතාමත් චියුණු ලෙස කිව්වා. 1940 ගණන්වල මහජනතාවට කිට්ටු විය හැකි දේශපාලකයන් සිටියේ ගම් මට්ටමේ පමණයි. ඔවුන් ගමේ මෙම්බර් මහත්තයා, එහෙම නැත්නම් ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපතිතුමා තමයි ඒ ඇගේ දේශපාලකයන් වුණේ. ඒ දිනවලත් ඔවුන් දේශපාලකයන් ගැන කතා කරලා තියෙන්නේ අන්‍යාලාපයෙන්. ඒක ඉතාමත්ම හොඳ වචනයක්. අදටත් අපේ දේශපාලකයන් ගැන කතා කරනකොට මේ අන්‍යාලාපය ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අපි තව ටිකක් ඔවුන්ගේ කතා බහට සවන් දෙමු. මොනවද ඔවුන් තවත් ඒ ගැන කියන්නේ කියලා.
අද අපේ රටේ කිසිම තලයක ඔහුව අගේමට ලක් වෙන්නේ නැහැ. රෝදිපාලව අගේමට ලක් වෙන්නේ නැහැ. ඉතින් මං කියන්නේ එහෙම දෙයක් නොකරන අපි කොහොමද මේ සංහිඳියාවකට යන්නේ තවත් ජාතියක් එක්ක නේ? ඉතින් මං කියන්නේ අපි සමහර වෙලාවට අපි කියන තියරි එක දැන් අපි දන්නවා. තියරි කියලා කියන්නේ න්‍යාය කියන්නේ මොකද? තියරිස් කියන්නේ මේ තියරි එක කියලා කියන්නේම අපි ක්‍රියාත්මකව දකින සක්‍රීය දේ පොඩ්ඩක් අකුලවල අරගෙන නේ න්‍යාය හැටියට අපි ගන්නෙ. මේ වීදුරුවක් අද්දරකින් තිබ්බොත් බිමට වැටේ. ඒක වෙන්නේ පොළවේ ගුරුත්වාකර්ෂණයේ ඉඳනේ. ඉතින් ඒක ඒ න්‍යාය පොඩි අකුලවා දැකීමක් කරන්නේ අපි. නමුත් අපි න්‍යාය කී කිය ඉන්නවා මිසක් මේකේ සක්‍රීය භාවය ගැන කතා කරන්නේ නැහැ. කතා කරනවා සක්‍රීයව ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ. අපේ රටේ කලාකාරයෝ කී දෙනාද යුද්ධය වෙලාවේදී, මං කියන්නේ කිලින්ම ගමු, යුද්ධය වෙලාවේදී ලංකාවේ පිට අභ්‍යන්තර යුද්ධය වෙලාවේදී ලංකාවේ කලාකාරයෝ කී දෙනාද ඒක දිහා කලාත්මක ඇසකින් බැලුවේ, කලාකාරයෙක් හැටියට බැලුවේ? කවුද කීයේ කී දෙනාද? මං හිතන්නේ ධර්මසිරි බණ්ඩාරනායක වගේ, මහාචාර්ය චරිත ගම්ලත් වගේ, ධර්මසේන පතිරාජ වගේ බොහොම කීප බොහොම ටික දෙනයි. අපි ඒක බැලුවේ නැහැ. මං කියන්නේ රත්නසිරි මහත්තයෙක් ඒක වෙනවා ඇති. අපි බැලුවේ නැහැ ඒක දිහා. අද ඒ යුද්ධේ කාලයක් ගිහිල්ලා අදත් අපි තාම බලන්නේ නැහැ නේ ගැන. අදත් අපි ඉන්නේ බොහොම මේ රජවරු වගේ අපි මහජාතිය කියාගෙන ඉන්නේ.
ඇත්තෙන් මම කැමති රත්නසිරි විජේසිංහනී සම්බන්ධයෙන් අදහසක් දැනගන්න. ඒ කියන්නේ කලාවට කවියට යන්න පුළුවන් එච්චරද දුර? ඊට වඩා යන්න
ඕන. එහෙමයි. ඇත්තටම දැන් ඕක හැම ක්ෂේත්‍රයකම දිනවනේ. Taman දරන මතය විතරක් හරි කියලා හිතන. ඒක විතරක් ගෞරවණීයයි කියලා හිතන සම්ප්‍රදායක් නෙ තියෙන්නේ. වෙනත් මතයකට විරුද්ධ මත හෝ ඊට සමාන වෙනත් විවිධ මත දරන්න පුළුවන් අය ඉන්නවා. ඒගොල්ලොන්ට ඒගොල්ලොත් ඒ මතය සැලකිල්ලක් දැක්විය යුතුයි කියන එහෙම ප්‍රජාතන්ත්‍රවාදී ගුණේ හරි අඩුයි අපේ. දැන් කලාවෙත් ඔබ තියෙනවා, කලාවෙත් එක රීතියක් එක ශානරයක් තෝරගෙන ඒක තමයි හරි, ඒක තමයි නිවැරදි කියලා කවියත් ඔය ප්‍රශ්නේ තියෙනවා. ඒක තමයි හරි, ඒක තමයි නිවැරදි කියලා. නමුත් මම හිතන්නේ පර්යේෂණ බොහෝ කරන තරමට හොඳයි ඒක. හැම එකම පවතින්න ඕන කියන එක. ඒක 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 ඒ සංහිඳියාව තියෙන ඉබේ ඉස්සෙල්ලා කලාවෙත් උනේ.
ඔව් ඔව් ඔව්. ඒ සංහිඳියාව නේ ඇති කරගන්න ඕන.
තියෙනවා.
දැන් අපි අර මල්මාලෙම උදාහරණයක්. කියන්නේ තනිපාට මල් වලින් හදපු මල්මාලයකට වඩා කොච්චර ලස්සනද විවිධ වර්ණයන්ගෙන් යුක්ත මල් වලින් තනු වූ මල්මාලි. ඒකනේ අපි සංහිඳියාව කියන්නේ. නමුත් දැන් අනිත් එක අපි පිළිගන්නේ නැති දෙයන්නේ මට සිංහල ගැන බුද්ධාගම ගැන මට තියෙන ආඩම්බරෙම තමයි දෙමළ මිනිස්සුන්ට හින්දු ආගම ගැන තමන්ගේ භාෂාව ගැන තියෙන්නේ. ඇයි අපිට ඒකට ගරු කරන්න බැරි?
මම හිතන්නේ ඒක පොඩි කාලේ ඉඳලම ළමයින්ට හුරු කරන්න ඕන කියලා. මොකද මහගම සේකර ලියපු පොඩි ළමා කවියක් තියෙනවා ජයසිරි, හොඳනේ ඔබ අහලා තියෙනවද කියලා. එක ළමයෙක් ස්කෝල ගිහිල්ලා ඇවිල්ලා අම්මට කියනවා තමන් දැකපු දේවල්. අම්මේ මම ස්කෝලට යනකොට දැක්කා අහිකුණ්ඩික යන් තවලම් බදු අත්තට ආවා. බූරු පැටව පේලියයි, බලු කොක්කෝ පේලියයි, බදු අත්තේ හැමතැනකම කූඩාරම් පේලියයි. ගෑනු රබන් ගහනවා, පිරිමි නලා පිමිනවා, නයාපෙනේ ඇල කර කර නලා හඬර නටනවා. ඔක තමයි ළමයා කියන්නේ. දැන් මේ ළමයා දැකලා නැහැ කවදාකවත් මේ අයිකුන්ටිකයන් කියන සංචාරක ගෝත්‍රික ජන කණ්ඩායම. එහෙමත් මිනිස්සු ඉන්නවද ලෝකේ? ඒගොල්ලෝ තෙලුගු භාෂාව කතා කරන වෙනම සංස්කෘතියක් තියෙන වෙනම පිරිසක්. මේ පිටණියට ඇවිල්ලා නපුඩ අරන් ගහලා බෝරු පැටව පේලියයි, බලුක්කුව පේලියයි, හැම තැනකම කූඩාරම් පේලියයි. ඒ ක්‍රියාකාරකම මොකද කියන්නේ? ගෑනු රබන් ගහනවා, පිරිමි නලා පිමිනවා, නයා නටනවා. දැන් ඒ සංස්කෘතියට ගරු කරන එක, ඒක අපි අපේ භාෂාවට සංස්කෘතියට ආදරේ වගේ මේ මිනිස්සුත් ඒ මිනිස්සුන්ගේ භාෂාවට සංස්කෘතියට ආදරේ කියලා තේරුම් ගන්න. පොඩි දරුවෙක් පොළඹවනවානේ මේ වගේ නිර්මාණ වලින්.
දැන් ඕකම අපි දන්නවා. අපි ලෝකය පිළිබඳව හිතුවොත් මේ ලෝකේ මේ වෙලාවේ වර්තමානයේ ලෝක ප්‍රකට ගායක ගායිකාවෝ ඉන්නවා ජිප්සිස් ලගේ, අයිගුන්ටකේ. ජිප්සිස් ලගේ අයිගුන්ටකේ උන්නේ තනින් තන යන අය. ඔවුන් අතර ඉන්නවා මහා ධනපතියෝ, මහා විචාරකයෝ, මහා චින්තකයෝ. අපේ රටේ අයිගුන්ටක ජනතාව අතරින් එක මනුස්සෙක් හොයාගන්න පුළුවන්ද? එහෙම මොකද එන්න දෙන්නේ නැහැ. එක තැනක ඉන්න දෙන්නේ නැහැ නේ. එක තැනක දවසක් හිටියොත් පණුව ගන්නවලු. එහෙම කතාවක් ඒ කාලේ අපිට කියුවා. අයිගුන්ටකෝ එක තැන ඉන්නේ නැත්තේ දවසක් හිටියොත් පණුව ගන්න ඉන්නලු.
ඔව් මම හිතන්නේ ඉතාමත් වැදගත් මේ කතා බහින් අවසානයේ අපිට වැටහියන්නේ මේ අනික් සංස්කෘතීන් හඳුනා ගැනීම. මම හිතන්නේ විශාල ගැටලුවකට පිළිතුරක් වෙන්න පුළුවන් කියන එක. අපි ඊළඟ ගීතයට සවන් දීලා අපි තවදුරටත් කතා කරමු ජීවිතය සම්බන්ධයෙන්.
ඉරඳ කොටසට යන කලින් මට කල්පනා වුණා ඒ මහගම සේකරයන් කුඩා ළමයෙක්ගේ කතාවක ඇසුරෙන් අපිට ලබා දුන් පණිවිඩය. ඒකත් අපේ සමාජය ගැන අපේ දේශපාලනකයන් එහෙම නැත්නම් අපේ නියෝජිතයන් ගැන අන්‍යාලාපෙන් කියූ කවතාවක්ද කියලා මට හිතෙන්නේ. බෝරු පෙට්ටව පේලියයි, බලුකුක්කන් පේලියයි, බදුවත්තේ හැම තැනකම කූඩාරම් පේලියයි. ගැනු රබන් ගහනවා, පිරිමි නලා පිමිනවා, නයා පෙනේ ඇල කර කර නලා හඬට නටනවා. මේ ළමා කවියගෙන අහගෙන ඉන්නකොට මට මතක් වුණේ මීට වසර දෙකකට පමණ පෙර මේ වැඩසටහනින්ම මේ වගේ අන්‍යාලාපෙන් කියවුණු ගීතයක් අපි ඔබ වෙනුවෙන් ප්‍රචාරය කළා. ඒක කියවුනේ තමුන්ගේ බලගතු පෙනය නයි නටවන්නෙකුට දුන් නයි හාමි කෙනෙක් ගැන. තමුන්ගේ පෙනය වසර පහකට පමණ වරක් ගමට පැමිණෙන අයිකුන්ටිගේ ගුට බදු දුන් මේ නයි හාමිට දැන් වෙලා තියෙන්නේ අර කවියේ කියනා වගේම තමුන්ගේම බලගතු පෙනය ඇල කර කර නලාහනට නටන්න. මේ කවිය අලුතින් තව අදහස් කීපයක් තියෙනවා. මේකේ රබන් ගහන ගෑනු වගේම බූරු පැටව පේලියකුත් බලුකුක්කන් පේලියකුත් ඉන්නවා. ඉතින් මේ අන්‍යාලාපෙන් කියවෙන බදු වත්ත ගැන ඔබටත් යම්කිසි අදහසක් ඔබේ අත්දැකීම් අනුව ඇති කරගන්න පුළුවන් වේවි. හොඳයි, දැන් ඉතින් අපි ජීවිතයේ සුන්දර පැත්තක් ගැන ටිකක් කතා කරමු.
අසපු ගීතය අපි මචන්ලගේ හඬින් අපි අසපු ගීතය ගායනා කරන්නේ කරුණාත් දිගුල්ගනේ රෝහණ වීරසිංහන්ගේ සංගීතයට. ඔබෙහි කියනවා රත්නශ්‍රී විජේසිංහයිනි, නුඹ වේලවට ආදරේ නම් මුළු ලෝම උඹටත් ආදරේ කියලා. මොකද්ද ඒ කතාව, මොකද්ද ඒ කියන්න උත්සාහ කරන්නේ?
ඒක ඇත්තටම මහින්ද අප ලිව්වේ. දැන් දැරිසිටත් ඉන්න දුවල දෙන්නෙක් මටත් ඉන්නවා. අපේ ළමයිගේ නගරේ ජනප්‍රිය බාලිකා පාසල ඉගෙන ගත්තේ. දැන් පාසල් වල සිරිතක් තියෙනවා වැඩිපුරම ගරු සැලකිලි ආදර සත්කාර ලබන්නේ බාලාංශ පන්තියට උගන්වන ගුරු භවතුන් ගුරුවරියන්. ඉතින් මගේ දුවලගේ පන්තියත් එහෙමයි. ඉතින් ධනවත් දෙමව්පියෝ ওই පන්තිවල මේ දරුවෝ හිටියේ අයගේ. ඒගොල්ලෝ වටිනා සාරි ගිහින් දෙනවා මේ ගුරුවරියන්ට, වටිනා රූපහානියන්ත පරිත්‍යාග කරනවා. සමහර අය හිටියනේ වලුකාරන්ට මාලදිවේනේ සංචාරවලට පවා එක්ක යන ශක්තිවන්තයෝ. මගේ කාලේ ගුරු විද්‍යාලයේ ආචාර්යවරයෙක් ඉතින් මට එච්චර දේවල් කරන්න බෑ. මට පේනවා මගේ ළමයි ටිකක් දුර්මුඛ වෙලා ඉන්නේ මේ ප්‍රශ්නේ නිසා. ඉතින් මම කවදාකවත් ගුරුන්ගේ අහන්නවත් ගියේ නෑ. මම කරන්නේ මොකද මේගොල්ලෝ නිවාඩු කාලේට අපේ ගමේ එක්ක යනවා. මං කිව්වේ අර බොහොම පිටිසර ගමක් ඒක. නගරේ ඉඳලා කිලෝමීටර් 20ක් විතර ඈත තියෙන තෙල්ලඹුරේ කියන පිටිසර ගම. ඒක ලස්සනයි ගම. ඒ ගම ඉදිරි පිටින් තමයි සිංහරාජ කඳු වැඩි බෑම වේගෙන යන්නේ. රෑට හඳ පෑවට පස්සේ මේ පොඩි උන් දෙන්න මිදුලට එක්කන් ඇවිල්ලා මම මේ වටාවට පෙන්නනවා ඒගොල්ලන්ට. ඉතින් අර කඳු වැඩි මිදුලෙන් වැහිලා හඳ එළියටම තවත් ලස්සනයි. ඇලගලාගෙන වහිනවා. සද්දෙත් එහෙන වගේට. කුඹුරු පැහිලා හඳ එළියට දිලිසෙනවා. සේපාලිකා පිපිල සුවඳෙන වගේට. ඉතින් මම කොහොම පෙන්නලා කියනවා මේ පොඩි උන්ට පෙන්නලා මම කියනවා පුතේ දැන් මේවා රස විඳින්න විඳ ගන්න අපිට සල්ලි වේදන් කරන්න ඕනේ නැහැ. සත්‍යයක්වත් නැතුව කෙනෙකුට සතුට වෙන්න පුළුවන් දේවල් තියෙනවා මේ ලෝකේ. තියෙන්නේ මේවා රැක ගන්නත් ඒවා පොගිලඟ පරම්පරාවට බාර දෙන්න. සේපාලිකා මල් බිමට බැහැලා විදිනන වෙලාවයි, නිල් තාරකා බිම බලාගෙන වැව් දියට පෙම්බදි වෙලාවයි, මේ පොළොව කෙතරම් සුන්දරද, මගේ දූ තනියම හිනාවේ. හැබැයි අපි කොච්චර පඬිතකම් කතා කළා සමහර වෙලාවල් තියෙනවා මූඩ වැඩ කරන. මූඩ වැඩ කළොත් සමාවක් නැහැ. ඉරහඳ තාරකා වගේ දීප්තිමත් වස්තු තිබියදී කළුවරට ආදරය කරන්න අපට යුතුකමක් නැහැ. කන කළුවරටම පෙම් කළොත් ඉරහඳ තරුවලට ණය ගැති. ලෝ දුන්නු දේවල් අද අපට හෙට ලොවට පෙරලා දිය යුතුයි. අප බාර දෙන්නවල මේ ලෝකේ ණයට ඉල්ලන් තියෙන යන පරම්පරාවේ. ඔබ මේ ලෝට ආදරේ නම් මුළුවම ඔබටත් ආදරේ. ඉතින් මගේ දරුවන්ට කියපේක මුළු රටේම ළමයින්ට මට කියන්න ඕන කියලා ඉස්සම ඉලිව්වේ.
ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරලා දිය යුතුයි. ඔබ මේ ලෝට ආදරේ නම් මුළුවම ඔබටත් ආදරේ. ඉතින් මේ සත්‍ය තේරුම් ගත්තය අපේ සමාජය තුළ කී දෙනෙක් ඉන්නවද? ඇත්තටම හුඟ දෙනෙක් මම දැකලා තියෙනවා. ඒත් ඒ කවුරක්වත් සමාජයේ ඉදිරියට ඇවිත් වැඩ කරන්නේ නැහැ නොයි. පසුබිමේ සිට වැඩ කරන්නේ නැහැ. ඉතින් අපාතර සිටින ඔබ වෙන්න නැතිව කෙරෙන සමාජ සේවයක් ගැනයි මේ දැන් අපි කියන්න යන්නේ. විශේෂයෙන්ම කොවිඩ් වසංගතයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවේ සහ නවසීලන්තයේ වැසියන්ට විවිධ අන්දමේ ආධාර සහන උපකාර වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මේ එවැනි වැඩසටහන් ගැන ඔබට විස්තරන විස්තරයක්.
ඔබ මේ සවන් දෙමින් සිටින්නේ සීසර් ලංකා ගුවන් විදුලි වැඩසටහනටයි. ඔබට මතක ඇති පසුගිය සීසර් ලංකා ගුවන් විදුලි වැඩසටහනේ අපි ඔබට ඉදිරිපත් කරා නවසීලන්ත ආන්වෙන් කොවිඩ් නිසා පීඩිත බවට පත් වී සිටින සහ යමක් කමක් කර කියා ගන්න බැරි මුදල් වලින් අගෙහි ගන්න තියෙන අයට උදවි කිරීමේ වැඩසටහනක් තියෙනවා මනාකි මනුහිරි ප්‍රෝග්‍රෑම් කියලා. මේ ප්‍රෝග්‍රෑම් එක ගැන වැඩසටහන ගැන කරුණු ඉදිරිපත් කරා ඒහා සම්බන්ධව වැඩ කරන ඩොක්ටර් අචල ෆර්නෑන්ඩෝ. ඒ සමග ඒහා සම්බන්ධව අදත් මේ වැඩසටහනේ පොඩි දිගුවක් කරන්නටයි අපි මේ සූදානම් වෙන්නේ. මනාකි මනුහිරි වැඩසටහනේ කෝවිඩ් නිසා වීසා බලපත්‍ර తాවකාලික වීසා බලපත්‍ර ඇති වූ මෙහි ගැනීමට පැමිණි දරුවන්ගේ අපහසුතාවයන්ට උදව් කරන වැඩසටහනක් හැටියටයි අපි මේ ඔබලාට හඳුන්වා දෙන්නේ. අද අපි මේ ඒ ගැන තව වැඩි දුර කියන්න තවත් සමහර කයට දැනට පත්ලා තියෙන ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න තමයි අපි නැවතත් ඩොක්ටර් අචල ෆර්නෑන්ඩ් සමග සම්බන්ධ වෙන්නේ. ඩොක්ටර් අචල, මම දැනගන්න කැමති මේ අපි සමහර කය අසන ප්‍රශ්නෙකින්. දැන් බොහෝ අයට වීසා බලපත්‍රයක් හම්බෙලා තිනවා. දැන් ඉගෙන ගැනීමට ආපු අයට හරි, తాවකාලික වැඩ කරන්න ආපු අයට හරි, මේ සංචාරයට ආපු අයට හරි වීසා බලපත්‍රයක් ලැබිලා තියෙනවා. මේ තොරතුරු දීලා මේක අපි යමක් ඉදිරිපත් කරොත් මේ තව ආධාරයක් ලබා ගන්නට එය වීසාවලට බලපෑමක් කරයිද? ඒ අතරතුරම අපි දෙන තොරතුරු වල රහස්‍යභාවයේ රැකිනවාද කියන පොඩි අඩමානෙකුත් අපි අතර තියෙනවා. ඒකෙන් පොඩි විස්තරයක් කරන්න.
අයිබුවන් රුවන්, පළමුවෙන්ම මම ඔබට ඉතාමත්ම සුතිවන්ත වෙනවා මේ අවස්ථාව මට නැවතත් ලබා දීම ගැන. විසිටකයා මනාකි මනුහිරි වැඩසටහන ගැන නිතර අහන ප්‍රශ්න කීපයකට උත්තර දෙන්නට අවස්ථාවක් ලබා දීම ගැන. රුවන් කිව්වා වගේම නව ශ්‍රීලන්තයේ ටුවරිස්ට් ෂෝට් ටර්ම් වර්ක් වීසාස් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා වගේ, ඒ කියන්නේ සංචාරක කෙටි කාලීන රැකියා ජාත්‍යන්තර සිසු සිවියන් බොහෝ ගණනක් ඇවිත් ඉන්නවා. ඒ අයට ආපහු තමන්ගේ රටට යන්න ක්‍රමයක් නැත්නම්, ඒ වගේම මුදලුත් ළඟ නැත්නම්, මුදල් උපයන්න මාර්ගයකුත් නැත්නම්, ඒ අයට ආරක්ෂා සහිතව ආහාර, ඉඳුම්, හිටුම්, ඇඳුම් ආදිය ලබා ගන්න පුළුවන් වෙන්න සංවිධානය කරපු වැඩසටහනක් තමයි මේ මනාකි මනුහිරි කියන වැඩසටහන. මේ වැඩසටහන අපි පටන් ගත්තේ ජූලයි මාසේ මුල ඉඳලා සැප්තැම්බර් 30 වෙනතුරු පමණයි. නමුත් දැනට දැනගන්න ලැබෙනවා නව ශ්‍රීලන්තයේ මේ ගණයට වැටෙන බොහෝ දෙනෙක් ඉන්න බව. ඒ නිසා මේ වැඩසටහන නොවැම්බර් 30 දක්වා දික් කරලා තියෙනවා. දැන් රුවන් අහපු ප්‍රශ්නයට උත්තර දෙනවා නම්, මේ මොහොත වෙන විට, ඒ කියන්නේ ඔක්තෝබර් මාසයේ වෙන විට, තාවකාලික වළංගු වන තාවකාලික වීසා බලපත්‍රයක් ඇති ඕනම සංචාරකෙක්ට, කෙටි කාලීන රැකියාවක් ඇති කෙනෙක්ට, ජාත්‍යන්තර සිසු සිසුවියෙක්ට මේ මුදල් අවහිරකම් තියෙනවා නම් මේ වැඩසටහනට අයදුමක් කරන්න පුළුවන්. නමුත් ඔබ අහපු ප්‍රශ්නයට උත්තරයක් දෙනවා නම්, ඒ ඔහු ගොයේ හෝ ඇගේ ඒ වීසා තත්ත්වයට කිසිම සේත් බලපාන්නේ නැහැ මේ මේකට ඇඳුම් කරපු පමණින්. ඒ වගේම අපිට අවධාරණයෙන්ම කියන්න පුළුවන්, ඔබගේ ඇඳුම් කරන අයගේ දත්ත කිසිම දෙයක් රෙඩ් ක්‍රොස් රතු සුකුරුෂ සංවිධානයෙන් පිටත යමින්නේ නැහැ. ඒ වගේම නිව් ශ්‍රීලන් ඉමිග්‍රේෂන් සමග ඒ තත්ත කිසිම බෙදා ගැනීමක් සිද්ධ වෙන්නේ නැති බව.
ඊළඟට මම දැනගන්න කැමති, මේ ආයුධ පත්‍රය ඉදිරිපත් කරන විට, අප්ලෝඩ් කරන විට, ඇප්ලිකේෂන් එක ඔන්ලයින් මේ කරන්නේ, මේ හා ඇමනුම් මොනවද, ඇමනුම් කරන ලීකේවිල කුමක්?
මම මෙතෙන්දි මතක් කරලා දෙන්න ඕන දෙයක් තමයි රුවන්, මේ ඇප්ලිකේෂන් එක, මේ අයදුම් පත්‍රය අප්ලෝඩ් කරන්නේ ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉන්ටර්නල් අෆෙයර්ස් වලට. ඒ කියන්නේ රෙඩ් ක්‍රොස් වෙබ්සයිට් එක හරහා හෝ කෙලිම ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉන්ටර්නල් අෆෙයර්ස් හරහා හෝ අප්ලෝඩ් කරන්නේ ඒ ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉන්ටර්නල් අෆෙයර්ස් කියන ආයතනයට. එතකොට ඒ අයදුම් පත්‍රයත් එක්ක අමුණන්න ඕනේ ඇමිනියම් කීපයක් තියෙනවා. ඔබ කිව්වා හරි, පළවෙනි එක තමයි ඔබ සතු ඇති බැංකු ගිණුම්වල අලුත්ම බැංකු ප්‍රකාශන. ඒකම ඔබ කුලියක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනම් ඔබේ ඉඩම් ඔබේ අයිතිකාරයාගේ ඒ කුලී ගිවිසුමේ පිටපතක්, ඒ වගේම ඒ නිවාස අයිතිකාරයාගේ බැංකු ගිණුම් පිළිබඳ විස්තර. ඒ වගේම ඔබට වතුර ලයිට් ඒ වගේ දේවල් වලට බිල් ගෙවා ගන්න නොහැකියාව තියෙනවා නම් ඒ බිල්පත් පිළිබඳ විස්තරත් අප්ලෝඩ් කරන්න ඕනේ ඒ වෙබ් අඩවියට. හැබැයි මතක තියාගන්න, ඔබට තාක්ෂණය හෝ වෙන ඕනෑම ගැටලුවක් තියෙනවා නම් කරුණා කරලා 0800 රෙඩ් ක්‍රොස් කියන නොම්බරයට කතා කරන්න. අපි වගේම ස්වේච්ඡාවෙන් වැඩ කරන අයත්, ඒ වගේම රෙඩ් ක්‍රොස් ආයතනයේ අයත් ගොඩ දෙනෙක් එතන සූදානමින් ඉන්නවා ඔබට ඒ සඳහා සහයෝගය දෙන්න. හැබැයි ඔබට විදේශයක හෝ මෙහි හෝ ගිණුමක් නැත්නම්, මේක වෙන්න පුළුවන් හුඟක් විසිටර් වීසා තත්ත්වයේ ඉන්නයිට, ඒක ඔබ මේ කරන අයදුම් පත්‍රය නොකර ඉන්න හේතුවක් කරගන්න එපා. කරුණා කරලා කතා කරන්න, ඒක තමයි හොඳම දේ. නැවතත් නම්බරේ කිව්වොත් 0800 රෙඩ් ක්‍රොස්.
මෙතනදී තවත් චූටි ගැටලුවක් වෙයි කියලා මට නිකන් හිතන එකත් ඇහුවත් හොඳයි කියලා. දැන් මේ ලියකේලිය අතරට බැංකු ගිණුමේ ඉතුරු තියෙනවා, බැංකු ගිණුම අමුණන්නට ඕන නම් සමහර විට ඉතුරු කරන් තියෙනවා සල්ලි ටිකක් ආපහු ටිකට් එකක් කරන් අපේ මව් රටට යන්න. ඒ තිබෙන මුදල් නිසා මේ ඇප්ලිකේෂන් එකට හානිකර තත්ත්වයක් ඇති වෙයිද? එහෙම වුණොත් ඒක අපි කොහොමද මගහරවා ගන්නේ?
ඔරුවන් ඒක අපිට අහන්න ලැබෙන නිතර අහන්න ලැබෙන ප්‍රශ්නයක්. ආපහු යන්න ටිකට් ගන්න, ඒ වගේම තමන්ගේ මව් රටේ නිරෝධායනයට මුදල් ගෙවන්න, ඊගවට මව් රටට මුදල් යවන්න, ඒ වගේම පන්ති ගාස්තු, ටියුෂන් ෆීස්, ඒ වගේ දේවල් වලට ඔබ මුදල් වින් කරගෙන තියනවා වෙන්න පුළුවන් ඔබගේ ගිණුමේ. ඒක මේ ආධාරය ලැබීමට අයදුම් පැතක් දාන්නට නුසුදුසුකමක් නෙමෙයි. ඔබට කරන්න තියෙන්නේ ඒ මුදල් ඒ හවල් අරමුණ සඳහාද වින් කරලා තියෙන්නේ කියන එක පෙන්වන්න ඔබට හැකි තරම් තොරතුරු අපට ලබා දෙන එකයි. උදාහරණයක් හැටියට ගුවන් ටිකට් පතක්කට සල්ලි වින් කරලා තියෙනවා නම් ඒකට ළඟදි ගත්ත කෝටේෂන් එකක් ඒ වගේ දෙයක් හොඳටම සෑහෙනවා. දැරි වෙලාවත් ඔබ ඒ තොරතුරු දැම්මේ නැති හින්දා හරි වෙන මොන හරි හේතුවක් හින්දා ඔබගේ බැංකුවේ මුදල් තියෙන බව කියලා ඒ අයදුම්පත ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉන්ටර්නල් ෆෑස් වලින් බැරි වෙලාවත් ප්‍රතික්ෂේප කරොත් ඔබට කරන්න තියෙන්නේ අපට එමතුමක් දෙන එක. ඒ කියන්නේ 0800 රෙඩ් ක්‍රොස් වලට අපි එතකොට ඔබ වෙනින් පෙනී හිටිලා ඔබ වෙනුවෙන් කතා කරලා ඒ ඔබට ලැබිය යුතු උපකාරය ලබාගන්නට අපට සලසා දෙන්න පුළුවන්. දැනටමත් බොහෝ දෙනෙක්ට මේ තත්ත්වයේ හිටපු බොහෝ දෙනෙක්ට මේ උපකාරය ලබා දෙන්නට හැකියාව අපට ලැබිලා තියෙනවා.
මේ ළඟට මම දැනගන්න කැමති සමහර කයක කු භාෂා ප්‍රශ්නයක් හරි වෙන ක්‍රමයකින් හරි තමාගේ විද්‍යුත් මාර්ගයෙන් මේක යවා ගන්න බැරි කමක් කරන නිසා ඉතින් මං වෙනුවෙන් වෙන කාටවත් මේක ඇප්ලයි මේකට අයදුම් කරන්න පුළුවන්ද මං වෙනුවෙන්?
ඔව්රුවන් අනිරා අනිවාර්යයෙන්ම පුළුවන්. ඔබ කවුරු වෙනුවෙන්ද ඉල්ලුම් කරන්නේ? ඒ පුද්ගලයාගේ ප්‍රධාන තොරතුරු ගුවන් බලපත්‍ර අංකය, නම, ගම, ඒ වගේ දේවල් ඔබ සතුව තියෙන්න ඕනේ. ඒ වගේම ඒ ඉල්ලුම් කළ යුතු කරන පුද්ගලයාගේ අනුමැතිය ඔබට ලැබෙන්න ඕනේ. ඒ වගේම ඔබ ඇල්දුප් කරනකොට ආරම්භයේදීම ඒ ඩික්ලරේෂන් එකේ ප්‍රකාශය ඔබ කරන්න ඕනේ. ඔව්, ඔබට පුළුවන් වෙන කෙනෙක් වෙනුවෙන් ඇල්දුම් පත්‍රයක් ඉදිරිපත් කරන්න.
හොඳයි, මෙහෙම හිතුවොත් අපි දැන් මේකට අයදුම් පත්‍රයක් දානවා. දින 4ක් 5ක් ඇතුළත කාලෙදී පිළිතුරක් නොලැබුණොත් ඊළඟට අපි ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද? ඒක කරුණාකර අපිට පැහැදිලි කරලා දෙන්න. සමහරක් අයගේ අහන ප්‍රශ්නය.
ඔව්රුවන්, ඔය අයදුම් පත්‍රයේ තක්සේරු කිරීමේ ක්‍රියාවලිය වෙන්නේ මෙහෙමයි. ඔබ අයදුම් පත්‍රයේ දාපු ගමම වගේ ඒක ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉන්ටර්නල් ඇෆෙයර්ස් විතර ලැබිලා තියෙන බවට ඔටෝමැටික් රිප්ලයි එකක් ස්වයංක්‍රීයවම ඔබට ප්‍රතිඋත්තරක් ලැබෙනවා. සාමාන්‍යයෙන් මේ තක්සේරුවට ලක් කරන්න ගතවන කාලය දින 14ක් 5ක් විතර. නමුත් දින 5කට පස්සෙත් ඔබට මොකක්වත් පණිවිඩයක් ලැබුණ නැත්නම් 5ක් 4ක් යනකන් ඉන්නත් එපා. දවස් 2ක් 3ක් ඇතුළතම 0800 රෙඩ් ක්‍රොස් වලට එමතුමක් දීලා ඔබ මේ විදිහට ඇප්ලිකේෂන් එකක් දැම්මා කියන එක දන්වන්න. සමහර වෙලාවට දින 5කට වඩා වැඩි කාලයක් යනවා නම් ඒ යන්නේ හුඟක් වෙලාවට අපේ අධ්‍යක්ීම් වල හැටියට ඔබ ලබා දුන්න තොරතුරු වල යම් කිසි අසම්පූර්ණකමක් තියෙන විට. එතකොට ඔබ රෙඩ් ක්‍රොස් වලට දැනුම් දුන්නොත් රෙඩ් ක්‍රොස් වලට පුළුවන් ඒකට මැදිහත් වෙලා ඔබට ඒ අවශ්‍ය නැතුව තියෙන තොරතුරු මොනවද, ඒක කොහොමද නැවතත් සපයන්නේ, ඒ වගේ දේවල් කරලා ඔබගේ ඇප්ලිකේෂන් එක ඔබගේ අයදුම් පත වඩා ඉක්මනට තක්සේරුවකට ලක් කරන්නට අපට ඒ ආධාර ලබා දෙන්න පුළුවන්.
අපි මෙහෙම තත්ත්වයක් හිතලා බලුවොත් දැන් අපි මේ සංචාරය කරන්න හෝ ඉගෙන ගන්න හෝ කවුරුහරි අපි ස්පොන්සර් කරනවා, අනුග්‍රහය කරලා දෙනවා, එහෙම අයටත් පුළුවන්ද මේ මේ මනාකි මන් හරි වැඩසටහනට සම්බන්ධ වෙන්නේ ඒකට ආයුධ පත්‍රය දමන්න?
ඕරුවන් මේකත් දැන් ඇතිවිලා තියෙන තත්ත්වයක්. අපි සාමාන්‍යයෙන් උපකල්පනය කරන්නේ විසිටර් කනෙක්ටර්ස් කවුරු හරි ස්පොන්සර් කරා නම් අනුග්‍රහයක් දැක්වුවා නම් දිගටම මේ අනුග්‍රහය ලැබිය යුතුයි කියලයි. නමුත් අනුග්‍රහකයන්ගේ තත්ත්වය ස්පොන්සර්ස් ලගේ තත්ත්වයක් වෙනස් වෙලා නැත්නම්, ඒ කියන්නේ ඔවුන්ගේ රැකියාව නැති වෙලා ඒ වගේ මොන හරි දුෂ්කරතාවලට පත් වෙලා තියෙන හින්දා ඒ විසිටර්ස්ලට, ඒ අමුත්තන්ට, ආගන්තුකයන්ට තවදුරටත් සහාය වෙන්න නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙන්න පුළුවන්. අපි කැමති ඒ අයගෙන් දැනගන්නේ අනුග්‍රාහකයන්ගෙන්, ඒ වගේ මේ ඇවිල්ලා ඉන්න විසිටර්ස්ලගෙන් අපි ඒ තරුතුරු දැනගන්න කැමති. අපිට ඒ අයට උදව් වෙන්න හැකි වෙන විදිහට කරුණාකරලා ඒ අය අපි රෙඩ් ක්‍රොස් 0800 රෙඩ් ක්‍රොස් මේ නම්බරේ දැන් කීප වාරයක්ම කිව්වා, ඒ නොම්බරයට අමතලා ඔබගේ තත්ත්වය පැහැදිලි කරන්න අපි හැකි ආකාරයෙන් ඒ උදව් ලබා දීමට කටයුතු කරමු.
හොඳයි, මේ ආධාර ලබා ගැනීමට මම සුදුසෙක් යයි තීරණය කරනු ලැබූ තින් ඊළඟට මම ගන්නා පියවර කුමක්ද?
ඔබ ඒ ආධාර ලැබීමට සුදුසුකම් ලැබුවෙක් බව DIA මගින් තීරණය කරවතින් ඒ සුදුසුකම් ඔබ ලැබුව බවත් ඒ ලබා ගැනීමට තියෙන ආධාර, ඔබට සුදුසුකම් ලැබුණු ආධාරත් මොනවාද කියලා දන්වමින් ඔබට වහාම ලිපියක් ලැබෙනවා. ඒ ලිපියෙන් ඔබට ඔක්කොම කළ යුතු දේවල් පැහැදිලිව කියලා තියෙන. උදාහරණයක් ඇටියට ආහාර සඳහා වවුචර් ගන්න නම් ඒ වවුචර් ගන්න යන්නේ කොතනට? ළඟමැති සාරත් රතු කුරුස සංවිධානයටද? එහෙම නැත්නම් ඔබට ඈත පළාතක ඉන්නවා නම් කුරිය මගින් ඒක ලැබෙන්න සලස්වනවද? එහෙම නැත්නම් ඔබගේ කුලිය ගෙවන්න පොරොන්දු වෙලා නම් ඒ කුලිය ගෙවන්නේ කොහොමද? ඒ වගේ සිත් ඔක්කොම තොරතුරු ඒ ලිපියේ අඩංගු වෙනවා. ඔබට තියෙන්නේ ඒ ලිපිය තියෙන ක්‍රමයට කටයුතු කරන එක විතරයි.
තවත් එක ප්‍රශ්නයක් තිබෙනවා. මගේ ආයුධ පත්‍රය දැමුවට පස්සේ ඒ ප්‍රතික්ෂේප වුණා. නමුත් මට හොඳටම විශ්වාසයි මට මේකට සුදුසුකම් තියෙනවා කියලා. එවැනි අවස්ථාවකදී අභියාචනයක් ඉදිරිපත් කිරීමට හෝ වෙනත් ක්‍රමවේදයක් තියෙනවද මට කළ හැකි?
අනිවාර්යයෙන්ම ඌරුවන්, ඔබගේ අයදුම්පත ප්‍රතික්ෂේප වෙලා තියෙනවා නම්, නමුත් ඔබ තරේම විශ්වාස කරනවා නම් ඔබ ඒ ආධාරය ලැබීමට සුදුසුයි කියලා, අපිට අනිවාර්යයෙන්ම පුළුවන් ඔබට උදව් කරන්න ඒ අපීල් ප්‍රොසෙස් එක, එහෙම නැත්නම් අභියාචනයක් ඉදිරිපත් කරන්නට ඔබ කැමතියි කියලා අපිට දන්වන්න. ආයිමත් මම කියනවා නම් නම්බරේ 0800 රෙඩ් ක්‍රොස් වලට කෝල් කරලා ඒ ඔබගේ අභියාචනයක් කරන්න තියෙන ඔබගේ කැමැත්ත අපට දන්වන්න. අපි ඔබත් එක්ක එකතු වෙලා ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා ඒ ඉල්ලීම නැවත කරන්න.
දැබ්‍රසන්නේනි, මේ මනාකී මනුගිරි වැඩසටහන ගැන අපි ඔබට විස්තරයක් කරා. පසුගිය විස්තරයටත් වඩා වැඩි විස්තර ඔබට ඒ ගෙනාවේ ડોક્ટર අචල ෆර්නැන්ඩෝ. අපි ඇයට සුබ පතනවා අපි ආ සමග සම්බන්ධ වීම ගැන සහ මේ වගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා සමාජික ජනතාවට සහ අපේ ලංකාවේ ජනතාවට උදව් කිරීම ගැන අපි එතුමියට ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුති රුවන්. මම නැවතත් මතක් කර දෙන්න කැමති, අද කිව්ව කරුණු වලට අමතරව තවත් අපහැදිලි වෙන තියෙනවා නම් හරි, එහෙම නැත්නම් වෙනත් ප්‍රශ්න තියෙනවා නම් හරි, කරුණාකරලා 0800 red cross නම්බරයට අමතීමෙන් හරි, එහෙම නැත්නම් redcross.org.nz කියන ඊමේල් ලිපිනයට ලිවීමෙන් හරි ඔබගේ සැක කටයුතු අරගන්න. ඒ වගේම අවශ්‍ය උපදෙස් ලබා ගන්න පොඩ්ඩක්වත් මැලි වෙන්න එපා. මනාකි මනුහිරි විසිටර් කෙයා ප්‍රොජෙක්ට් එකේ ස්වේච්ඡාවෙන් කටයුතු කරන අවුට්‍රීච් වොලන්ටියර් කෙනෙක් වන මට මේ පණිවිඩය ඔබගේ අසන්නන්ට ලබා දෙන්නට අවස්ථාවක් ලබා දීම ගැන රුවන් මම ඔයාටත්, වැඩසටහන සම්පාදනය කරන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, විශේෂයෙන් මහින්ද රුවන් ඔයා ඒ වගේම නිරංජන්ටත් මගේ අවංක ස්තුතිය පිරිනමනවා. බොහොම ස්තුතියි රුවන්. අයිබෝ.
අපි දෙනවා ඉතාමත් වැදගත් තොරතුරු රැසක් ඇචලා සහ රුවන් වෙතින් ඔබට ලැබුණා කියලා. මීට පෙරත් අපි සීසර් ලංකා ගොනුදුරු සේවයෙන් මේ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු ඔබට දැනවා සිටියා. ඒත් මේ වැඩපිළිවෙල නොවැම්බර් 30 දක්වා දික් කර ඇති නිසාත් දැනට සති කිහිපයකට පෙර අපගේ මිත්‍රකුට මෙවැනි සහනයක් ලබා ගැනීමට අවස්ථාවක් තිබී ඇතිමොත් මගෙන කලින් අසා නැතුව නිසා ඒ අයදුප්පත්ක් ඉදිරිපත් කරන්නට නොහැකි වූ බව අප දැනගත් නිසාත් අපි හිතුවා නැවත වරක් ඔබට ඒ බව දැනවා සිටින එක හොඳයි කියලා. ඉතින් සමාජයෙන් හැකි තරමක් තමුන්ටම උදුරා ගන්නට උත්සාහ කරන මිනිසුන් සිටින සමයක තමන්ගෙන් සේවයක් සමාජයට ලබා දෙන්නට කරන මෙවැනි උත්සාහයකට අචලා ප්‍රනාන්දු මහත්මියටත් අපේ සහෝදර රොන් ප්‍රනාන්දු මහතාටත් සිසර් ලංකා ගුවන්විදුලි සේවයේ ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමනවා.
අද වැඩසටහන අවසන් කරන්න සිංහල සිනමාවේ විශේෂිත වූ යුග පුරුෂයෙකු ගැන කෙටි සටහනක් තියන්නයි සූදානම් වෙන්නේ. ඒ වෙන කවුරුත් නෙවෙයි, මීට වසර 16කට පෙර 2004 වර්ෂයේ සැප්තැම්බර් මාසේ 30 වෙනිදා ජීවිත ගමනෙන් සමුගත්ත සිනමා සක්වති නමින් හඳුන්වපු ගාමිණී ෆොන්සේකා ගැන. ගාමිණී ෆොන්සේකා ඉපදුනේ 1931 වර්ෂයේ දෙහිවල ප්‍රදේශයේ. 1956 රේඛාව චිත්‍රපටියේ සමූහ දර්ශනයකට පෙනී සිටමින් තමයි සිනමා ජීවිතය ආරම්භ කරලා තියෙන්නේ. නමුත් පස්සේ ගාමිණීම කියලා තිබුණා ඒ දර්ශනයේ තමන්ගේ මූණවත් හරියට පෙනෙන්නේ නැහැ කියලා. දෛවයෝග්‍ය සංදේශ චිත්‍රපටි වලින් මුලින්ම ගාමිණී ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබුණා. රංගන ශිල්පියෙක් විදිහට විතරක් නෙමෙයි ගාමිණී සිනමාවට සම්බන්ධ වුණේ. චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක්, ගීත නිබන්ධකයෙක්, කාර්මික ශිල්පියෙක්, කැමරා ශිල්පියෙක්, මේ හැම විදියටම ගාමිණීව සිනමාවේදී මුණගැසුණා. පස්සේ කාලෙක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, නියෝජ්‍ය කතානායකවරයෙක් වගේම උතුරු නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයෙක් විදියටත් ගාමිණී ෆොන්සේකාව අපිට හමු වුණා. ගාමිණීට සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනම හොඳින් කතා කරන්න පුළුවන්කම තිබුණා. සරුංගලේ චිත්‍රපටියේ ඒ තරම් තාත්තික රංගපෑමක් ඔහුට කරන්න පුළුවන් වුණේ දෙමළ භාෂාව හොඳින් හැසිරවීමට තිබුණු හැකියාව නිසා කියලයි කියන්නේ. මට ගාමිණී ෆොන්සේකා රංගපෑ මතකයේ අදත් රැඳිලා තිබෙන චිත්‍රපටිය රන් මුදුදුව, ප්‍රථම සිංහල වර්ණ චිත්‍රපටිය. ත්‍රිකුණාපලය ප්‍රදේශයේ මුහුද යට දර්ශන ඇතුළත්ව නිෂ්පාදනය කරලා තිබුණු ඒ චිත්‍රපටිය. ගාමිණීවත්, ඒ සහාය නිලිය විදියට රංගපෑ ජීවරාණි කුරුකුලසූරියවත්, සංගීත අධ්‍යක්ෂණය කළ පණ්ඩිත් අමරදේවයන්වත්, ගීත ගායනා කළ නන්දා මාලනියවත් සිනමා ලෝකයේ ඉහළටම ඔසවා තැබුවා. වාණිජ චිත්‍රපටි වගේම ගම්පෙරළිය, නිධානය, පරසතුමල් වගේ සම්මානලාභී චිත්‍රපටි වලින් ගාමිණී ෆොන්සේකා සිංහල සිනමාවේ බැබළෙන දීප්තිමත්ම තරුවක් බවට පත් වුණා. සිංහල චිත්‍රපටි 108ක රඟපෑ ගාමිණී ෆොන්සේකා කීප වාරයක්ම හොඳම නළුවා විදියට සම්මාන දිනාගෙන තියෙනවා. ඒ කාලේ ගාමිණී ෆොන්සේකා හොඳම නළුවා වෙනකොට ජනප්‍රියම නළුවා වෙලා තිබුණේ විජය කුමාරතුංග. සරුංගලේ චිත්‍රපටයට ගාමිණී ෆොන්සේකා රචනා කළ බමරින්දු බමරින්දු ගීතයට හොඳම ගීපද නිර්මාණයට හිමි සරසවි සම්මානය ලැබුණා. ඊට අමතරව සරුංගලේ චිත්‍රපටියෙන් ඔහුට හොඳම රංගන ශිල්පියාට හිමි සරසවි සම්මානයත් ලැබුණා. සිංහල සිනමාවට විශාල සම්පතක් වුණු ගාමිණී ෆොන්සේකා වයස 68 ජීවන මගෙන් සමුගත්තා මීට වර්ෂ 16කට පෙර. මේ වෙලාවේ අපි තෝරගත්ත ගාමිණී ෆොන්සේකා අතින් ලියවුණු ගීතයක්. මේ සරුංගලේ චිත්‍රපටියට ගාමිණී ෆොන්සේකා අතින් ලියවුණු වික්ටර් රත්නායක සංගීත නිර්මාණය කළ ගීතයක්. ගායනා කරන්නේ පණ්ඩිත් අමරදේවයන් සමඟ නන්දා මාලිනී. සහ වෙන්ව යාමේ නිමේෂ අද නවසීලන්ත ස්පර් සංවිධානය වෙනුවෙන් සීසර ලංකා ඉදිරිපත් කිරීම පටිගත කිරීම සහ නිෂ්පාදනය මහින්ද අත්තනායක. සමගැනීමක් කියන්නේ සදාකාලික වෙන්ව යාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමුවෙමු. මම සුජාතා අත්තනායක ඔබට ශුභරාත්‍රිය.
රක් වන්නේ